ගරු කාංචන විජේසේකර මෙතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. අජිත් රාජපක්ෂ මෙතුමා මූලාසන වෙන්න.
ගරු මෙතුමා ආරම්භ කර.
ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අද දවසේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම වනත් කීපයක් පිළිබඳව විවාදයේ පැති අවස්ථාවේ විශේෂයෙන් අපි දැක්කා අද උදෑසන ඉඳලා විශේෂයෙන්ම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු පහුගිය කාලයේ පුරාවටම වගේ මේ රටේ ආර්ථිකය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කරන්න ගත්ත උත්සාහය අද දවසෙත් අපි දැක්කා. එහි දිගුවක් හැටියට විශේෂම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය එල්ල කරගෙන අසත්‍ය චෝදනා ගණනාවක් එල්ල කරනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි සියලු දෙනා පිළිගන්න ඕන අපි විවිධ අභියෝගයන්ට මුහුණ දීලා තියෙන අවස්ථාව. ඒ අභියෝගයන්ට මුහුණ දීලා තියෙන අවස්ථාවේ මේ රටේ ඉන්න සෑම පුරවැසියෙක්ගේම වගකීම විය යුත්තේත් ආණ්ඩුව නියෝජනය කරන, විපක්ෂය නියෝජනය කරන මේ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා රටක් හැටියට ගන්න පුළුවන් සෑම තීන්දුවක් තීරණයක් වෙනුවෙන්ම එකට කටයුතු කිරීම. නමුත් අද දවසේ අපි දකින්නේ විපක්ෂය නියෝජනය කරන පිරිස් මේ ඇති වෙලා තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවට ඒ අභියෝග තවදුරටත් වර්ධනය කරමින් ඒ අභියෝග අර්බුද බවට පත් කරලා මේ රට අරාජික තත්ත්වයට පත් කිරීම සඳහා ගන්න උත්සාහයේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරමින්, පාර්ලිමේන්තුව පිටත පාවිච්චි කරමින් මේ රට පිළිබඳව අවිශ්වාසයක් ගොඩනැගෙන අසත්‍ය මත ප්‍රචාරය කිරීම මූලාසනයේ මන්ත්‍රීතුමනි අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අද උදෑසන ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිව්වම රාජ්‍ය බැංකු කඩාගෙන වැටෙන්න හදන්නේ බංකොලොත් වෙලා තියෙන්නේ කියලා ඒ පිළිබඳව ජනතාව තුළ ඇතිවෙන අවිශ්වාසය, ජනතාව තුළ ඇතිවෙන සැකය නිසා මේ රටේ මූල්‍ය ආයතන වලට යම් බලපෑමක් ඇති වෙනවා. ඒ ඇතිවන බලපෑමේ අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ ආණ්ඩුවකට පමණක් නෙමෙයි. ඒ අහිතකර බලපෑම ලැබෙන්නේ මුළු රටටම. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන්න එපා කියලා. දැන් අද මහ බැංකුව මුදල් අමාත්‍යාංශය අද සවස නිවේදනයක් නිකුත් කරන්න සිද්ධ වුණා. නිවේදනයක් නිකුත් කරන්න යුතු නැහැ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව. හැබැයි නිවේදනයක් නිකුත් කළේ ඇයි? නිවේදනයක් නිකුත් කරන්න සිද්ධ වුණා විපක්ෂයේ ඉන්න මන්ත්‍රු පුනපනා කියනකට පහුගිය කාලේ වගේම මෙන්න රාජ්‍ය බැංකු බංකොලොත් වෙලා තියෙන, රාජ්‍ය බැංකු කඩාගෙන වැටලා තියෙන්නේ. මෙවැනි ආකාරයේ ප්‍රචාර දිගින් දිගටම සිදු කරනකට අපි පිළිගන්නවා, අපි සියලු දෙනාම අභියෝගයකට මුහුණ දෙනවා. ඒ අභියෝගය තව වර්ධනය කිරීම වෙනුවෙන් අභියෝගය අර්බුදයක් බවට පත් කිරීම සඳහා කටයුතු කිරීම අපි අනුමත කරන්නේ නැහැ සහ එවැනි අසත්‍ය ප්‍රචාරවලට අපි ජනතාවගෙන් තිල්ලිමක් කරනවා. දෙවතාවක් තුන්වතාවක් ඒ පිළිබඳව නැවත වතාවක් තමන් ඒ පිළිබඳ කරුණු සොයලා බලලා කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ තත්වය විශේෂයෙන්ම අපි පහුගිය කාලේ විපක්ෂ ඉන්නකඩත් අපි පෙන්눔 කරපු කාරණාවක්. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පාලන බලය ලබා ගන්න වෙලාවේ මේ රටේ තිබුණු දළදේශීය නිෂ්පාදනය, මේ රටේ තිබුණු ආර්ථික වර්ධන වේගය, ඒ වගේම මේ රටේ සංවර්ධනය, මේ කියන කාරණා සියල්ලම බැලුවම 2005-15 වකවානුව තුළ ශීඝ්‍ර දියුණුවක් ලබා ගැනීම සඳහා මේ රටේ කටයුතු කරලා තියෙනවා. එක පැත්තකින් ඩොලර් බිලියන 25ක පමණ තිබුණු දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 දක්වා 2015 ජනවාරි වෙනකොට ඒක ඩොලර් බිලියන 80 දක්වා ගෙනාවා. තුන් ගුණයකින් වැඩි වුණ අවුරුදු 9ක් ඇතුලේ. හැබැයි ඉන් පසුවපත් වෙච්ච ආණ්ඩුව ඒ ගත්ත විවිධ ප්‍රතිපත්ති තීන්දුව අනුගමනය කරපු වැරදි ක්‍රියාකලාපේ නිසා මේ රටේ දළදේශීය නිෂ්පාදනය ඉතින් එහාට වර්ධනය වෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ වර්ධනය 2015 නැවතිච්ච තැන ඉඳලා ඒ වැඩපිළිවෙලම ක්‍රියාත්මක වුණා නම් සාමාන්‍ය හැටියට ගත්තොත් එහෙම ඩොලර් බිලියන 100කට වැඩි අගයක් දක්වා යන්න ඕන. හැබැයි අවාසනාවකට ඩොලර් බිලියන 25 ඉඳලා 80ට ගෙනාව 2015 වෙනකොට. හැබැයි 2015 ඉඳලා 2019 වෙනකන් ගෙනාවේ ඩොලර් බිලියන 83කට පමණයි. ඩොලර් බිලියන 3කින් පමණයි අපේ ආර්ථිකය වර්ධනය වෙන්නේ. අපේ ආර්ථිකයේ වර්ධනය වෙනකොට අපි තිබුණු ආර්ථික වර්ධන වේගය පොදුන්නාසලා දන්නවා පහුගිය කාලේ සාමාන්‍යයක් ලෙස අවුරුදු 9ක තිබුණු පාලන කාලය ඇතුලේ සියයට 6ක ආර්ථික වර්ධන වේගික සාමාන්‍යයක් තිබුණා. සියයට 8 වාර්තා කරපු අවස්ථා තිබුණා. සියයට 7.4 වාර්තා කරපු අගයන් තිබුණා. සියයට 5න් උඩ හැම අවස්ථාවෙම වාර්තා කළා තිබුණා. හැබැයි පහුගිය අවුරුදු 5ේ ඔබතුමුණාසලට මතක ඇති ඔබතුමුණාසලගේ ආර්ථිකයේ කළමනාකරණය කරපු විවිධ රාජ්‍ය අමතුරු හිටියා. ආර්ථික කළමනාකරණ අමාත්‍යංශයක් වෙනම තිබුණා. මුදල් අමාත්‍යංශයක් වෙනම තිබුණා. විවිධ අමාත්‍යවරු යටතේ මේ වගකීම් තිබුණට ඔබතුමුණාසලගේ පාලන කාලය තුළ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම පල්ලෙහාට වැටිලා අවසානයේදී අපිට ඉහළින් අප්ගනිස්තානයත් අපේ දකුණු ආසියාවේ රටවල් හැටියට අප්ගනිස්තානයත් අපිට ඉදිරියෙන් හිටියේ. 2.3ට අපි පල්ලෙහාට වටුණා. ඒ විතරක් නෙමෙයි. මේ වකවානුව තුළ අපේ තිබුණු සංචිත දැන් බොහෝ දෙනෙක් මම දැක්ක පහුගිය කාලේ මාධ්‍ය තුලනොත් මේක වාර්තා කරලා තිබුණා සමහර පෞද්ගලික මාධ්‍ය සමාජ මාධ්‍ය තුල මේ කොවිඩ් වසංගතය නිසා නෙවෙයි අපේ රටේ සංචිත අඩු වුණේ කියන එක. අපි පිළිගන්නවා අපේ පහුගිය අවුරුදු දෙකේ සංචිතවල යම් අඩුවීමක් තිබෙනවා. හැබැයි මේ සංචිතවල අඩුවීම ආරම්භ කරන්නේ කොහෙද? අපේ රටේ 2015 තිබුණු 8.2ක ඩොලර් බිලියන 8.2ක තිබුණු සංචිත ප්‍රමාණය ඔබතුමන්ලා දන්නවා. ඔබතුමන්ලගේ හැම අවුරුද්දෙම 8.2 තිබුණ එක 2016 අවුරුද්දේ 7.3ට අඩු වෙනවා. ඊට පස්සේ ඒක 6ට අඩු වෙනවා. ඒක ඊට පස්සේ 7.9ට අඩු වෙනවා. 6.9ට අඩු වෙනවා. ඊළඟට 2019 ඔබතුමන්ලාසලා අපිට බාර දෙනකට 7.6ක කියන අගයකට අඩු වෙලා තිබුණේ. ඔබතුමන්ලාසලා බාර දෙනකටත් ඒ සංචිත කඩා වැටීමේ ප්‍රවණතාවයක් තිබුණා. ලෝකේ අනිත් රටවල් එක්ක ගන්නකොට ඔබතුමන්ලාසලා දැන් පෙන්නනවා බංග්ලාදේශයේ විවිධ රටවල් පිළිබඳව. ඔව් ඒ රටවල් වල 2015 ඉඳලා සංචිත වැඩි කර ගැනීම සඳහා ක්‍රියාකලාපයක් තිබුණා. ඒ වගේම කොවිඩ් වසංගතය ඇතුලේ මේ රටේ අපේ අපනයන ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය වහලා දාන්න කියලා ඔබතුමුණාසලා බලපෑම් කරමින් සංචාරක කර්මාන්තය කරන්න එපා රට වහන්න කියලා මෙවැනි උද්ඝෝෂණය කරන අතරතුරේ ඔබතුමුණාසලා පෙන්눔 කරනවා මෙන්න මේ අවුරුදු දෙකේ විතරක් සංචිත කඩාගෙනට කියලා. අපි කියනවා අවුරුදු දෙකේ සංචිත අඩුවීම නෙවෙයි ඔබතුමුණාසලා පෙන්නියුත්තේ. ඔබතුමුණාසලා 2015 ඉඳලා සංචිත කඩා වැටීම සඳහා ඔබතුමුණාසලා කරපු ක්‍රමවේදය මේ රටේ බදු බරෙන් ඔබතුමුණාසලා වැඩි කරා. දැන් මම දැක්කා පහුගිය දවසේ ඔබතුමුණාසලාගේ දැන් ආර්ථිකය පිළිබඳව යෝජනා දෙන අදහස් දෙන කමිටුවක් පත් කරලා තියෙනවා. හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමා ඉන්නවා, ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඉන්නවා, කබීර් හෂිම් මන්ත්‍රීතුමා ඉන්නවා. ඔබතුමුණාසලාගේ යෝජනා ඇතුලේ ඔබතුමුණාසලා ඇවිල්ලා කියනවා රූපවාහිනී මාධ්‍යට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපේ ආණ්ඩුව 2019 බලයට පත් වුණාට පස්සේ ජනතාවට ලබා දීපු බදු සහන තමයි මේකට හේතුනේ කියලා. ඒ පැත්තේ අනිත් පැත්තෙන් ඔබතුමුණාසලා මොකද්ද කියන්නේ? ජනතාව මත බදු බර වැඩි කරන්න කියලා කියනවා. හැබැයි ඔබතුමුණාසලාගේ ආර්ථික කමිටුව එහෙම කියනකට ඔබතුමුණාසලා පහුගිය දවසේ උද්ඝෝෂණය කළා විපක්ෂ නායකතුමා ආවිල්ලා කියනවා මම බලයට පත් වුණොත් තව තවත් බදු සහන ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඔබතුමුණාසලාගේ විපක්ෂ නායකතුමා කියනවා තව බදු සහන දෙන්න කියලා. ඔබතුමුණාසලාගේ ආර්ථික කමිටුව කියලා තියෙනවා නෑ දීපු බදු සහනත් වැඩි බදු සහන ඉවත් කරගෙන නැවත වතාවක් බදු වරෙන් පිරවන්න කියලා. ඔබතුමුණාසලා මොකක්ද තියෙන ප්‍රතිපත්තිය? ඔබතුමුණාසලා පාර්ලිමේන්තුව එකක් කියනවා ජනතාවට කියලා තව එකක් කියනවා. ඔබතුමුණාසලා මතක ඇති පහුගිය කාලේ අවුරුදු දෙකක් තුල කොවිඩ් වසංගතතර මේ රට වහලා තියෙන වෙලාවේ ඔබතුමුණාසලා ගත්ත හැම තීන්දුවක්ම අභියෝගයට ලක් කරා. ඒ හැම තීන්දුවක් අභියෝගයට ලක් කරා විතරක් නෙමෙයි අපිට රටක් හැටියට ඔබතුමුණාසලා ඉදිරියට යන අවස්ථාව දුන්නේ නෑ. සංචාර කර්මාන්තෙන් ඔබතුමුණාසලා දන්නවා ඩොලර් බිලියන 5ක පමණ ආදායමක් උත්පාදනය කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක තව වැඩි කරගන්න ඕන. අපිට ප්‍රේෂණ වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 7 පහුගිය කාලේ නැති වෙන්න අපිට හේතු තියෙනවා. ඔබතුමුණාසලා දැන් කියනවා මේ පෝලිමක් ඉන්නවා, රැකියා පෝලිමේ ඉන්නවා, පාස්පෝර්ට් පෝලිමේ ඉන්නවා, මේ රටේ ඉන්න තරුණතරුව විදේශගත වෙන්න කියලා. හැබැයි අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඔබතුමුණාසලා මොකද කිව්වේ? පිට රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගෙන්න ගන්න අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියලා කිව්වා. අපිට චෝදනා ඉල්ල කරලා කිව්වා තානාපති කාර්යාල ගාව ඉන්නවා මෙන්න මෙච්චර පිරිසක් ඒ කට්ටිය ගෙන්න ගන්න වැඩපිල්ලක් නැහැ කියලා. එදා දවසේ මාධ්‍යෙන් පෙන්නවා අපේ රටට එන්න බලාගෙන ඉන්නවා කියලා. අපේ රටට ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි 260,000කට වැඩි පිරිසක් සමහරු රැකියා අතෑරලා ආවා, සමහරු රැකියාව නිවාඩු දාලා මේ රටට ආවා, සමහරු රැකියාව ඉවත් වෙච්ච නිසා මේ රටට ආවා. ඒ ආපු නිසා මේ රටේ 260,000කට වැඩි පිරිසක් ආ ඉන්නෝ විදේශගත විය යුතු. අපේ හැම අවුරුද්දම ලක්ෂයකට වැඩි පිරිසක් අපේ සාමාන්‍යයෙන් රැකියාව වලට එනවා, අධ්‍යාපන කටයුතු වලට එනවා, විදේශගත වෙනවා. ඒක ආවොත් තමයි අපිට ඩොලර් බිලියන 7ක 8ක අපිට ආදායමක් අනිත් පැත්තට ලැබෙන්නේ. සංචාර කර්මාන්තේ විවෘත වුණොත් තමයි අපිට විදේශ විනිමය හැටියට අපිට විදේශ විනිමය හැටියට ලැබෙන්නේ. සංචාර කර්මාන්තේ විදේශ ප්‍රේෂණ ආයෝජන එන්නේ නැත්නම් අපි ගන්න ඕන අපි විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ටික සංචාර කර්මාන්තේ මුදල් ටික. ඔබතුමුණාසලා පහුගිය කාලේ මොකද්ද කිව්වේ? සංචාරක කර්මාන්තේ වෙනුවෙන් අපේ රට විවෘත කරනකට අපි එන්නත් කරණය කළා සෞඛ්‍ය ක්‍රමවේද හදලා ගුවන්තුඩුපලේ ආරක්ෂක වැඩපිළි හදලා විවෘත කරන්නට කිව්වා මේ රට පරීක්ෂණාගාරයක් බවට පත් කරගන්න එපා කිව්වා යුක්‍රේනයෙන් රුසියාවෙන් ගෙනල්ලා මේ රට පරීක්ෂණාගාරයක් කරනවා කියලා කිව්වා සංචාර කර්මාන්තේ ඉන්නවා මේ රටේ මිලියන 3කට වැඩි යැපෙන්නෝ ඉන්නවා සංචාර කර්මාන්තේ ඉන්න පිරිසට සහන දෙන්න කියලා මම ඔබතුමන් වහන්සේලා කියනවා නෑ රට විවෘත කරන්න එපා කියලා කියනවා විවිධ අවස්ථාවල ඔබතුමන් වහන්සේලා කඩා කප්පල් කාර්ය කටයුතු කරා දැන් මේ පාර්ලිමේන්තුවේ මීට ඉස්සෙල්ලා කියපු දේවල් ඔබතුමන් වහන්සේට මතක නම් ඔබතුමන්ලා එන්නත් කරන්නේ ආරම්භ කරන්න ඉස්සලා අවුරුද්දකට ඉස්සලා කිව්වා එන්නත් කරන්නේ ලෝකේ ආරම්භ කරලා තියෙනවා ලංකාව තාම එන්නත් ටික ඇනෝම් කළා නැහැ එන්නත් ටික ඇනෝම් කරපු නැති හින්දා අපේ රටට එන්නත් ටික එනකොට අපි අන්තිම රට වෙයි කියලා කිව්වා මේ පාර්ලිමේන්තුව ඇතුළේ කෑ ගැහුවා ඔබතුමන්ලා එහෙම කිව්වා එතන අපි එන්නත් ටික ඇනෝම් කරනවා ඔබතුමන්ලා කිව්වා නැහැ එන්නත් ටික දැන් ඇනෝම් කරත් එන්නත් ටික එනකොට ප්‍රමාද වැඩි අපේ රටට කියලා කිව්වා හැබැයි එන්නත් එනකොට ඔබතුමන්වහන්සේ ඊට පස්සේ කියන්න ගත්තා ගෙනල්ලා තියෙන බාල එන්නත් කියලා කිව්වා ඔබතුමන්වහන්සේලා එන්නත පිළිබඳව ජනතාවගේ සැකයක් ඇති කරා එන්නත ගහන්න කිව්වේ නැහැ විපක්ෂ නායකතුමා ඔබතුමන්වහන්සේලායි මන්ත්‍රීවරු කිව්වා මේ එන්නත අපි ගහන්නේ අපි අන්තිම වෙනකන් ඉන්නවා කියලා කිව්වා ජනතාව තුල සැකයක් ඇති කරා හැබැයි මේ රටට අවශ්‍ය ප්‍රධානම එන්නත් පහම ගෙනල්ලා ස්පුට්නික් එක ෆයිසර් එක මේක ගෙනල්ලා එන්නත් දෙක නෙවෙයි එන්නත් තුන ලබා දීලා මේ කලාපේ රටවල් වලින් ප්‍රධාන රටවල් පහ අතරට අපේ රටපත් වෙනකට ලෝකේ ඔබ තමුන්නාසලා ඒ ගැන අඩමුතරමේ ඔබ තමුන්නාසලා ඒ හිමිවිය යුතු ගෞරවය ලවා දුන්නෙත් නැහැ ඔබ තමුන්නාසලා කිව්වා මුදල් නැහැ කිව්වා එන්නත් වලට එන්නත් ගහන්න ක්‍රමවේදයක් නැහැ කිව්වා එන්නත් ඇනවුම් කළ නැහැ කිව්වා එන්නත් ගේන්න විදියක් නැහැ කිව්වා මේ හැම දෙයක්ම ඔබ තමුන්නාසලා කිව්වා හැබැයි මේ වැඩපිළිවෙල ඇතුළේ ඔබ තමුන්නාසලා මතක තියාගන්න ඩොලර් බිලියන 7ක පමණ තිබුණු සංචිත ඔබ තමුන්නාසලා අපිට දීලා ගියේ ඒවා අපිට වත්කම් තිබුණේ නැහැ තිබිච්ච වත්කම් ටික ඔබ තමුන්නාසලා ඔක්කොම බදු දුන්නා හම්බන්තොට වරාය ඔබ තමුන්නාසලා මේ රටට තිබුණු ජාතික සම්පතක් ඔබ තමුන්නාසලා කැපැත්තකින් චෝදනා කරනකට මහින්ද රාජපක්ෂ යුගයේට පාලනයට ඔබ තමුන්නාසලාගේ ආර්ථිකය ගෙනිච්චේ අන්න ඒ තියෙන සම්පත් ටික උගස් කියලා ඔබ තමුන්නාසලා එහෙම තමයි පෞගේ කාලේ කටයුතු කරගෙන ගියේ මත්තලත් බැලුවා ඒක කරන්න පුළුවන්ද කියලා බැලුවා දෙන්න පුළුවන් හැම එකක්ම බැලුවා ඔබ තමුන්නාසලා කොළඹ වරාය මෙවැනි විවිධ දේවල් විවිධ රාජ්‍යයන් සමග ගිවිසුම් ගත වෙලා අපිට අවාසි කොන්දේසි සහිතව දෙන්න ගත්තා දැන් අපේ රටට අපි නැවත වතාවක් මේ සංචිත වර්ධනය කරගන්න අපේ ආර්ථික ක්‍රියාවලිය නංවන්න මේ රටේ ජනතාවට අවම පීඩනයක් යොදවලා ඒ අපේ රටේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන්නකට ඔබ තමුන්නාසලා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා රජයේ අස්ථාවර කිරීමකට රට අස්ථාවර කරන්නත් ඔබ රජයේ අස්ථාවර කරන්න උත්සාහ කරන එක කමන්නේ හැබැයි අපි ඉල්ලීමක් කරනවා රට අස්ථාවර කරන්න ඔබ තමුන්නාසලා කටයුතු කරන්න එපා කියලා රජයක් වෙනස් වෙන්න පුළුවන් මැතිවරණකදී අපිට රජය අපිට ඡන්ද දෙයිද නැද්ද කියන එක ජනතාව තීන්දුව කරයි හැබැයි ඔබ තමුන්නාසලා ගබගීම තමයි ලෝකයේ කිසිම රටක නැතුවදී මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි විපක්ෂයක් රට අස්ථාවර කරන්න කටයුතු කරන රට අස්ථාවර කරන කටයුතු කරන විපක්ෂයක් අද අපේ රටේ තිබීම පිළිබඳව අපි කනගාටුවටපත් වෙන්න ඕන විශේෂයෙන්ම ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ පහුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධීන් පිළිබඳව අපි කනගාටුවටපත් වෙනවා සමහර දේවල් අපිට තිබුණා පරිපාලනයේ වශයෙන් සමහරුන්ට වගකීම් දුන්නම ඒ වගකීම් මිස්ත කරන්න නැතුව සමහරු ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡා තුලින් වීරන් බවට පත් වෙන උත්සාහ කරා දැන් අපිට තියෙන හොඳ අත්දැකීම් තියෙනවා දැන් මගේ දීවර අමාත්‍යංශයේ අපේ වරායන් තියෙනවා 20ක් තියෙනවා ගරු මූලස්සනේ මන්ත්‍රීතුමනි ඒ 20 ඇතුලේ පහුගිය අවුරුද්දේ මාසෙන් මාසෙ නිකුත් වෙච්ච ඉන්ධන ප්‍රමාණය ගත්තොත් එහෙම වැඩිම නිකුත් වෙලා තියෙන එක මාසෙක ලීටර 164යි සමහර කාලවල ලීටර 140 නිකුත් වෙනවා සාමාන්‍ය කෙට ගත්තම ලීටර 150යි නිකුත් වෙන්නේ වරාය අපේ තියෙන වරාය ඉන්ධන පිරවුම්හල් 20ම එක මාසයකට හැබැයි පහුගිය මාසේ අපේ හිටපු එක්තරා ඇමතිවරයෙක් ගිහිල්ලා පාරට ගිහිල්ලා කිව්වම මාධ්‍ය සාකච්ඡා කියලා කිව්වම තව දින කීපයකට විතර ඉන්ධන තියෙන්නේ ඉන්ධන මිලත් ඉහළ දහන්න ඕන කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශපත් කළා මොකද වෙන්නේ ජනතාව ඇවිල්ලා ඉන්ධන තොග රැස් කරන්න පටන් ගත්තා අපි දැක්ක පහුගිය මාස විතරක් අපේ දීවර වරායන් වල සාමාන්‍යයක් ලෙස ගිය ලීටර 150 ලීටර 179 දක්වා යනවා ගිය මාස විතරක් ඒ තරම් දුරට අපේ ජනතාව එක්ස්ප්‍රස් කරන්න පටන් ගත්තා සමහරවිට බියක් ඇතුණා ඉන්ධන නැති වෙයි සමහරවිට බියක් ඇතුණා මිල වැඩි වෙයි කියලා මේ දෙකම අපේ කඩාකප්පල් ක්‍රියා හැටි අපි දකිනවා
මිනිත්තු දෙකක කාලයක්
අපි පහුගිය කාලේ විපක්ෂය මේ කටයුත්ත කරා ඒ නිසා අපි ඔබ තමුන්නාසලා ගිල්ලීමක් කරනවා ඔබ තමුන්නාසලා දේශපාලනය කරගන්න මැතිවරණ වෙලාවේ ඔබ තමුන්නාසලා ඒ දේශපාලනයේ ඒ වෙලාවේ ඔබ තමුන්නාසලා මැතිවරණ දේශපාලනය කරන්න නමුත් රට අස්ථාවර කරමින් ජනතාව බිත්තියට හේතු කරන්න උත්සාහ කරන්න එපා කියන එකත් අපි මේලා මතක් කරනවා අපේ රටේ මේ ආර්ථික වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙන යා යුතුයි ඔබ තමුන්නාසලා එක පැත්තකින් ඊයේ සර්වපාක්ෂික සමුළුවට ජනාධිපතිතුමා ආරාධනා කරාම මට හිතනවා සමගි ජන බලවේගේ ජනතා විමුක්ති වෙරමුණ සහභාගී නොවුනේ ඇයි කියලා මට හිතෙනවා ඔබ තමුන්නාසලා සහභාගී නොවුනේ ඇත්තටම ඔබ තමුන්නාසලට මේ සඳහා ඔබ තමුන්නාසලා චෝදනා එල්ල කරන කිසිවකට ඔබ තමුන්නාසලට වැඩ පිළිලක් නොමැති නිසා ඔබ තමුන්නාසලා චෝදනා එල්ල කරන්න පුළුවන් මෙන්න මේක තමයි වැරදි ක්‍රමවේදය කියලා හැබැයි වැරදි ක්‍රමවේදය නම් නිවැරදි ක්‍රමවේදය මොකද්ද කියන යෝජනාවක් ඉදිරිපත් කරන්න ඔබ තමුන්නාසලා ඇඟිල්ල දික් කළා කියනවා මේක නෙවෙයි කළ යුත්තේ කියලා හැබැයි කළ යුත්තේ මොකද්ද කියලා කියන්නේ ඔබ තමුන්නාසලා ඒක කියන්නේ නැහැ ඊයේත් අපි දැක්කා ඊයේත් සමහර රැස්වීම් තිබ්බා පෞගේ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වට කරා වට කළා ඉල රැස්වීම් තිබ්බා ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින්ම අගෙන පුද්ගලෙක් හැටියට තාම වෙනකන් කඳුළු ගෑස් එකක් ගහලා නැහැ. අපි මේ ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි ඉන්නකට අපිට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. අපිට හැමතැනම කඳුළු ගෑස් ගැහුවා. වතුර වලින් ගැහුවා. හිරේ ගිල දැම්මා. හැබැයි ජනාධිපතිතුමා එක මොහොතකවත් කඳුළු ගෑස් එකක් ගහලත් නැහැ වතුර බින්දුවක් ගහලත් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා ඒ අවසරය දීලා තියෙනවා. හැබැයි ඔබ තමුන්නාසලා ඒ රැස්වීම වලවත් අඳුමතරම වේදිකාවවත් ඔබ තමුන්නාසලා වැඩ පිළිලා කියන්නේ නැහැ. දැන් ඊයේ දවසේ සමහර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ ඇවිල්ලා ඔවුන්ගේ වැඩ පිළිවෙල
ඉදිරිපත් කළා.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ද්‍රවිඩ සන්ධානයේ TNA පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු ඇවිල්ලා ඉදිරිපත් කළා යෝජනාවලියක්. හැබැයි ඒ යෝජනාවලියක්වත් ඉදිරිපත් කරන්න නොහැකි වීම තුලින් ඔබ තමුන්නාසලගේ නොහැකියාව පේනවා. ඔබ තමුන්නාසලට විශේෂයෙන්ම අපි කියනවා මේ වැඩ පිළිවෙල සඳහා ඔබ තමුන්නාසලා සාධනීය තියනවා නම් යෝජනාවක් එක දෙන්න. ඒක අපේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රී රැටියට ඒක කරන්න පුළුවන් නම් අපිත් ගිහලා ජනාධිපතිතුමාට මුදල් ලැබතුමාට ඒක කතා කරලා මෙන්න මේක කරන්න පුළුවන්ද කියලා අපි හොයලා බලන්න ඕන. හැබැයි ඔබ තමුන්නාසලා මොකද කියන්නේ? ඔබ තමුන්නාසලා ජනප්‍රිය මතවාද පාවිච්චි කරනවා.
සමහරු
කියනවා මට තව විනාඩි දෙකක් ලබා දෙනවා කියලා සංවිධායකතුමා කිව්වා මේ මුලස්සනේ මන්ත්‍රීතුමනි.
ඒ
නිසා මේ ඔබ තමුන්නාසලා සමහර කියන ක්‍රමවේද ඔබ තමුන්නාසලා සමහර කියන ක්‍රමවේද ඔබ තමුන්නාසලා පහුගිය කාලේ සිදු කරලා මේ රටේ අසාර්ථක වෙච්ච ක්‍රමවේදයන් දැන් මෙතන ඉන්නවා පහුගිය කාලේ රාජ්‍ය අමතිවරයෙක් හිටිට ඉඳපු mantriවරයා ඉන්නවා ආර්ථික කටයුතු භාරව හිටපු අමතිවරයා ඔබ තමුන්නාසලා කියන්න ඔබ තමුන්නාසලගේ පාලන කාලය තුල බදුත් වැඩි කළ ජනතාවට ඔබ තමුන්නාසලා එක පැත්තකින් උපාධිධාරීන් ටිකට රැකියාව ලබා දුන්නේ නැහැ ඔබ තමුන්නාසලා පහුගිය කාලේ සංචිත ටික ඩොලර් බිලියන 8.2 ට තිබිච්ච එක 7.3 ට ගෙනිච්චා 6 ට ගෙනිච්චා 7.9 ට ගෙනිච්චා 6.9 ට ගෙනිච්චා අවසානයේ 6.9 ට බාර දුන්නේ කිසිම ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ පාලන කාලය අවසන් වෙනකොට සංචිත ප්‍රමාණය වැඩි කරලා දුන්න මිසක් අඩු කරලා දුන්නේ නැහැ ඔබ තමුන්නාසලා ක්‍රමවේදය හදලා දුන්නා ඒක පුද්ගල ආදායම අපේ රටේ ඒක පුද්ගල ආදායම අපේ රටේ අවුරුදු 74ක් ඉතිහාසය තුලේ රිවර්ස් එකට ගෙනිච්ච එකම ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. අවුරුදු 5න් අවුරුදු 3ක් ඒක පුද්ගල ආදායම පිට ඔබ තමුන්නාසලා රිවර්ස් එකට ගෙනිච්චා. කෘෂි කර්මාන්තේ රිවර්ස් එකට ගෙනිච්චා. ඔබ තමුන්නාසලා සංචිතක රිවර්ස් එකට ගෙනිච්චා. ඔබ තමුන්නාසලා අපේ තිබුණු ආර්ථික මර්මස්ථාන විවිධ පුද්ගලන්ට ලබා දුන්නා. දැන් මේ චෝදනාවක් එල්ල කරනවා ඉන්දියාවත් එක්ක අපි ගිවිසුම් ගහලා අපේ ආහසයි අපේ තියෙන සාගර පද්ධතියයි දීවර වරායන් ටික දෙන්න හදනවා. ඔබ තමුන්නාසලා වගේ අපි කොන්දේසි අපි මේ කරන්න බැරි කොන්දේසි වලට නෙමෙයි මූල්‍ය සහාය ලබා ගන්න පුළුවන් අපිට. අපි කැමති දැන් ඔබ තමුන්නාසලා බහුගේ කාසි කියලා තිබුණා මේ දීවර වරායන් වල පාලනය දීලා තිනවා. කිසිම අපි දීවර වරායක පාලනයක් දීලා නැහැ. අලුතෙන් හදන්න ඉන්න දීවර වරායන් වලට මූල්‍ය සහාය ලබා ගැනීම සඳහා අපි ඉල්ලීම් කරලා තියෙනවා. ඔවුන් එකඟතාවයෙන් පළ කරලා තියෙනවා. ඔවුන් අපිට නොමිලේ ලබා දීලා තියෙනවා යම් යම් දේවල්. කිසිම දෙයක් කොන්දේසි කරනත් නෙමෙයි ලබා දීලා තියෙන්නේ. හැබැයි ඔබතුමාලා ලබා දෙන එකට කොන්දේසි වලට යටත් වෙලා යම් යම් දේවල් ඔබතුමාලට කරන්න සිද්ධ වුණා. ඔබතුමාලා ඒ කාලේ ඔබතුමාලා අපිට මතකයි මේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා එලා කිව්වා ඔබතුමාලාගේ කලමනාකාරීත්වයේ තිබුණු දුර්වලතාවයන්. ඔබතුමාලා කිව්වා ඔබතුමාලා මේ රටට ගැලපෙන ආදායම් බදු 50ක් නෙමෙයි ගෙනාවේ. මේ අප්‍රිකානු රටකට හදපු ආදායම් බදු 50ක් ගෙනාලා 2017 අවුරුද්දේ ඔබතුමාලා ආගමික සිද්ධාස්ථාන වලටත් බදු ගහපු මිනිස්සු. ඔබතුමාලා ඔබතුමාලා හැම බදු බරක්ම වැඩි කරා මේ රටේ ජනතාවට. මේ රටේ බලයටපත් වෙච්ච ආණ්ඩුව සිර 15 තිබුණු වැට් බද්ද අඩු කරාම, දුරකතන බද්ද අඩු කරාම, ඉදිකිරීම් බද්ද අඩු කරාම, ඉපයීම් මත අගයේ තිබුණු බද්ද අඩු කරාම, මේ රටේ තිබුණු බැංකු පොලි අනුපාතයේ අඩු කරාම ඔබතුමාලා අනිත් පැත්තෙන් එල කියනවා නෑ ඒවා වැඩි කරලා ජනතාවට පීඩන ලබා දෙන්න කියලා. ඔබතුමාලා කිව්වා ඩොලර් එක ඉහළට යවන්න පා කරන්න කියලා කිව්වා. පා කරන ගමන් ඔබ තමුන්නාසලා අනිත් පැත්තෙන් කියනවා ඇයි පා කරේ ජනතාවට සහන දෙන්න කියලා කියනවා. රුපියල් 5000ක දීමනාවක් දෙනකට පහුගිය කාලේ කොවිඩ් වසංගතයේ වෙලාවේ ලොක්ඩවුන් එක තියෙනකට මට මතකයි දිහට 4 වතාවක් ඒක ලබා දුන්නා. ඒක ලබා දෙන්න ඔබ තමුන්නාසලා කිව්වා නෑ 20000ක් ලබා දෙන්න කියලා කිව්වා. ඔබ තමුන්නාසලා මෙහෙන් ඇවිල්ලා අහනවා කොහොමද මේ සහන දෙන්නේ අනිත් පැත්තෙන් ගිහලා ජනතාවට කියලා කියනවා නෑ මීට වැඩිය සහන දෙන්න ඕන කියලා. ඔබ තමුන්නාසලා ක්‍රමවේද කියන්නේ. ඔබ තමුන්නාසලා අපිත් කැමති ආණ්ඩුවේ මන්ත්‍රීවරු හැටියට ඔබ තමුන්නාසලා උදව් කරන්න. ඔබ තමුන්නාසලා කියන්න මෙන්න මේ ක්‍රමවේදෙට මේ සහන ටික දෙන්න කියලා. අපිත් ඒකට අපි සහයෝගය ලබා දෙන්න සූදානම්. ඒ නිසා අපි වගකීමෙන් කියනවා
ආණ්ඩුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නෙත් නැහැ, මේ රට වැටෙන්න දෙන්නෙත් නැහැ කියන එක අපි ඉතාමත්ම වගකීමෙන් අපි කියනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ගන්න පුළුවන් හැම තීන්දුවක්ම ගන්නවා. ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, විපක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. කාටවත් අපි ආණ්ඩුව බිත්තියට හේතු කළා රට බිත්තියට හේතු කරන්න අපිට දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේ රටේ කවුරු හරි හිතනවා නම් ඊයේ දවසේ සර්වපාක්ෂික සමුළුවේ සමහරු ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරා. සමහරු සන්ධාන ගැන කතා කරනවා. හැබැයි සන්ධානයේ ඇතුලේ පක්ෂ නායක ඉදිරිපත් කරන අදහස් පරස්පර අදහස්. සමහරු කියනවා IMF යන, සමහරු කියනවා IMF යන්න එපා කියලා කියනවා. සමහරු කියනවා සහන දෙන්න, සමහරු කියනවා සහන දෙන්න එපා කියලා කියනවා. සමහරු කියනවා බදු වැඩි කරන්න කියලා, සමහරු කියනවා බදු අඩු කරන්න කියලා කියනවා. ඔබ තමුන්නාසලගේ කතාවයක් නැහැ. මේ රටේ එහෙම යන්න පුළුවන් කමක් නැහැ. අපි මේ රටේ ජනතාවට ඒ ලබා දීලා තියෙන පොරොන්දු, අපි ලබා දීලා තියෙන ඒ බාරගෙන තියෙන වගකීම අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මුදල් ඇමතුමාගේ නායකත්වයෙන් අපි මේ රටේ ජනතාවේ ඒ සියලුම පොරොන්දු ඉෂ්ට කරන්න අපි කටයුතු කරනවා කියන එකත් මතක් කරමි. ඒ සඳහා ඔබ තමුන්නාසලා රටේ අස්ථාවර නොකර රටේ ඉදිරි ගමන් මාර්ගයේ ශක්තිමත් කිරීම සඳහා එකතු වෙන්න කියන ඉල්ලීමත් කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මේ ළඟට ගරු එස් අඩේකලනාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. නන්දි குழுக்களின் தலைவர் அவர்களே, இன்றைய தினம் நம்முடைய கடத்தொழில் இராஜாங்க அமைச்சர் பேசி முடிந்த பின்பு பேசுவதற்கு வாய்ப்பளித்ததற்கு நன்றி கூறுகிறேன். மேலே எங்களுடைய பிரதேசத்தை பார்க்கின்ற போது கடத்தொழிலும் விவசாயமும் கூடுதலாக எங்களுடைய மக்கள் அதைத்தான் வருமானமாக கொள்ளுகிறார். ஆனால் இப்பொழுது இந்த எரிபொருள்கள் தட்டுப்பாடான நிலையிலே கடத்தொழிலும் விவசாயமும் இல்லாது போகின்ற சூழல் காணப்படுகிறது. இதிலே குறிப்பாக கவனத்தில் எடுக்க வேண்டும். நிதியமைச்சரும் இங்கு இருக்கிறார். மண்ணெண்ணெய் கொடுப்பதற்கான முழு முயற்சியை மேற்கொள்ள வேண்டும். இதனால் கடத்தொழிலாளர்கள் கடலுக்கு செல்ல முடியாத சூழல் இருக்கிறது. விவசாயம் அறுவடை செய்கின்ற காலம் இப்பொழுது, அதைவிட விவசாயத்தை விதைக்கின்ற நெல்லை விதைக்கின்ற காலம் இருக்கிறது. ஆகவே இந்த மண்ணெண்ணெய் விஷயத்தில் உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்கிறேன். ஏனென்றால் எங்களுடைய எனக்கு முன் பேசிய எங்களுடைய இராஜாங்க அமைச்சர் அவர்கள் இந்த விடயத்திலே நீங்கள்
காஞ்சன விஜயசேகரமத்து
අපි ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා යම් කිසි ස්ථානයක නැත්තම් අපිට දෙන්න, අපි දැනටමත් දීවර වරායන් වලින් භූමි තෙල් සහ ඩීසල් නිකුත් කරනවා. ඒ වගේම අපිට ලයිස්තුවක් දීලා තියෙනවා දීවර දෙපාර්තමේන්තුවෙන් වෙනදට භූමි තෙල් ලබා දෙන ඉන්ධන පිරුම් හල්, ඒකටත් අපි නිකුත් කරනවා. යම් කිසි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් දෙන්න, අපි ඒක ඉක්මනින්ම ලබා දෙන කටයුතු කරන්න.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි.
மன்னார் முல்லைத்தீவு பிரதேசங்களிலே இந்த பற்றாக்குறை காணப்படுகிறது. இதிலே ஒரு ஊழலும் நடக்கிறது. ஏனென்றால் குறிப்பிட்டாக்கள் நிறைய பெரல்களை கொண்டு போகிறார்கள். ஆனால் சாமானிய மீனவர்கள் அந்த மண்ணெண்ணெயை பெறுவதற்கே மிகவும் ஒரு துன்பத்தை அனுபவித்திருக்கிறார்கள். அதிலே நீங்கள் உடனடியாக கவனத்தில் எடுக்க வேண்டும் என்று இச்சந்தர்ப்பத்தை நான் கேட்டுக்கொள்கிறேன். அதைவிட
காஞ்சன கரு அமைத்துமா
கரு மந்திரித்துமணி දැන් අපේ තියෙන ඉන්ධන පිරුම් හල්ල අපේ පාලනයෙන් තමයි දෙන්නේ. නමුත් භූමි තෙල් නිකුත් කරන්නේ පෞද්ගලික පිරුම් හල්. අපි ඒවට නිකුත් කරලා තියෙනවා. නමුත් ඔබතුමා කියන එක අපි පිළිගන්නවා. සමහර තැන්වල ගිහිල්ලා මේ වැරදි අවබෝධයක් ඇති කරලිවෙලා ජනතාව පෙළ ගස්වලා එකතු කර ගැනීම කරනවා. ඒ නිසා ඔබතුමා කියපු ප්‍රදේශ මුලතිව් සහ ඒ ප්‍රදේශ ගැන අපි වැඩි අවධානයක් යොමු කරලා ඒ දීවර තොටු පොළවලටම ලබා දෙන කටයුතු කරන්න.
ඔව් මේ සිතේ කරා මාත්තු.
නන්දි නන්දි රාජාංග අමචර අවර්ගලේ. அதேபோல இன்னொரு பிரச்சனை கூடுதலாக இருக்கிறது. எங்களுடைய பிரச்சனைகளை எல்லாரும் பேசுகிறார்கள். அது சம்பந்தமாக நான் தொடர்ந்து பேச விரும்பவில்லை. ஏனென்றால் இந்த நாட்டிலே பல சாப்பாட்டுக்கு பிரச்சனை, எல்லா இடமும் பிரச்சனை இருக்கின்ற காரணத்தால் அதை நான் தொட்டு பேசவில்லை. இந்த முன்பள்ளி ஆசிரியர்களுடைய பிரச்சனை என்பது மிக ஒரு, அவர்கள் 3,500 ரூபாய் தான் சம்பளமாக பெறுகிறார்கள். ஆனால் அவருடைய வாழ்வாதாரம் என்பது இல்லாத நிலையிலே அந்த குழந்தைகளை அந்த பாடசாலையிலே கல்வியை கொடுக்கின்ற அந்த முன்பள்ளி ஆசிரியர்கள் சம்பளத்திலே அது அரசாங்கத்தோடு இணைத்திருக்கின்ற ஒரு நிலை காரணமாக அதிலே அவர்களுடைய ரெண்டு முறை அங்கு காணப்படுகிறது. ஒன்று, இந்த சம்பளம் 35,000 ரூபாய் கொடுக்கின்ற முன்பள்ளி ஆசிரியர்களும் இருக்கிறார்கள், 4,500 ரூபாய் பெறுகின்ற முன்பள்ளி ஆசிரியர்களும் இருக்கிறார். நான் நினைக்கின்றேன், உங்களுடைய பேச்சிலே, ஆரம்ப பட்ஜெட் பேச்சிலே பார்க்கின்ற போது அந்த முன்பள்ளி ஆசிரியர்களை இணைத்துக் கொள்வதாக உங்களுடைய வாக்குறுதி இருந்தது. அது இன்றைக்கும் அவர்கள் ஒரு போராட்டத்தை மேற்கொண்டு அந்த குழந்தைகளுக்கு கல்வி கற்கின்ற நிலையை இன்றைக்கு இல்லாமல் இருக்கின்ற ஒரு சூழலிலே அவர்கள் அந்த போராட்டத்திலே இறங்கி இருக்கிறார்கள். ஆகவே இந்த கல்வி சம்பந்தமாக உடனடியாக அவர்களை இணைத்துக் கொண்டு, அதைவிட இந்த ALOL மற்றது இந்த பேப்பர் விஷயத்திலும் நீங்கள் உடனடியாக கவனம் எடுக்க வேண்டும். ஏனென்றால் அப்படியான ஒரு இக்கட்டான நிலையிலே கல்வி என்பது முக்கியமாக பாதுகாக்கப்பட வேண்டிய ஒரு விடயம். அந்த விடயத்திலே இந்த பேப்பர் விஷயத்திலே அரசாங்கம் உடனடியாக கவனத்தில் எடுத்து இந்த பள்ளிக்கூட மாணவ மாணவிகளின் அந்த கல்வி தரத்தை உயர்த்த வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதைவிட இப்பொழுது பார்த்தோம் என்றால் உண்மையிலே இந்தியாவுக்கு நாங்கள் நன்றி சொல்ல வேண்டும். இந்த இக்கட்டான சூழ்நிலையிலே இந்தியா பண உதவி செய்திருக்கிறார்கள். ஆனால் ஒரு விஷயத்தை பார்க்கின்ற போது, சீனா கொடுத்தால் ஒன்றுமே பேச மாட்டார்கள், சீனாவுக்கு எவ்வளவு விடயங்கள் கொடுக்கப்பட்டாலும் அதை பற்றி பேசாமல், இந்தியா உதவி செய்கின்ற இக்கட்டான சூழலிலே உதவி செய்கின்ற போது இங்கே பல இடங்களை தாரவாத்து கொடுத்து விட்டார்கள் என்று பெரிய அளவிலே பேசுகின்ற ஒரு விடயம் இருக்கிறது. இந்த சூழலிலே இந்தியா கை கொடுத்ததை நாங்கள் பெருமைப்பட வேண்டும், அதை பெருமையாக கருத வேண்டும். ஆகவே அது ஒரு தவறான விஷயமாக இங்கே நாங்கள் கோடிட்டு காக்க முடியாது. அப்படியான நிதி கொடுக்கின்ற போதுதான் ஓரளவுக்காவது இந்த எங்களுடைய நாட்டிலே ஓரளவுக்காவது பிரச்சனையை தீர்க்கின்ற வாய்ப்புகளை நாங்கள் காணக்கூடியதாக இருக்கிறது. இல்லாட்டி இன்னும் மோசமான ஒரு சூழலை இந்த நாடு கண்டிருக்கும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். ஆகவே இந்த விடயத்திலே இந்தியா உடனடியாக எங்களுடைய நாட்டின் இந்த பிரச்சனையை தீர்ப்பதற்காக உடனடியாக உதவி செய்ததை எங்களுடைய தரப்பில் நாங்கள் இந்தியாவுக்கு நன்றி சொல்கிறோம். இதிலே பொதுவாக பார்க்க வேண்டும், இந்த நாடு போகின்ற ஒரு சூழலை நாங்கள் தொடர்ச்சியாக எதிர்த்து வருகின்ற ஒரு நிலை காணக்கூடாது. இதை எப்படி நாங்கள் கொள்ள வேண்டும் என்ற விஷயத்திலே நாங்கள் இந்தியா கொடுத்த உதவியை நாங்கள் உண்மையிலே வரவேற்கின்றோம். நிதியமைச்சரும் இங்கே இருக்கின்றபடியால் நான் சொல்கிறேன், இந்த இனப்பிரச்சனை தீர்வு என்பதிலே இனப்பிரச்சனை தீர்விலே நீங்கள் இந்த அவசரகால சட்டத்தையும் நிறுத்தி இனப்பிரச்சனை தீர்விலே நீங்களும் ஒரு நல்ல முயற்சியை மேற்கொள்ளுவதாக இருந்தால் எங்களுடைய புலம்பெயர்ந்த நாட்டிலே இருக்கின்ற எங்களுடைய முதலீடுகள் இங்கே நிச்சயமாக நடைபெறும். அவர்கள் சந்தேகப்படுகிறார்கள், இந்த முதலீடுகளை முழுமையாக செய்த பிறகு இந்த பயங்கரவாத தடை சட்டத்தின் கீழ் கைது செய்து தங்களுடைய உடைமைகளை தங்களுடைய அந்த முதலீடுகளை முடக்கி விடுவார்களா என்ற ஒரு பிரச்சனை காணப்படுகிறது. ஆகவே இந்த அதுக்கெல்லாம் காரணம் இந்த இனப்பிரச்சனை தீர்வை நாங்கள் கவனத்தில் அடுத்தமாக இருந்தால் அதை உடனடியாக நிறுத்த முடியும். அதிலே பார்க்கக்கூடிய விஷயங்கள், இன்றைக்கு சிறை கைதிகளுடைய விடுதலை, நான் சொல்லவில்லை, வழக்கு நீதிமன்றத்திலே இருக்கின்ற விடயங்களை நான் சொல்லவில்லை. இன்றைக்கு தீர்ப்பு கூறப்பட்ட இன்றைக்கு பல வருடங்களாக இருக்கின்ற ஜனாதிபதியுடைய ஆணையிலே விடுதலை செய்யக்கூடியவர்களை உடனடியாக விடுதலை செய்ய வேண்டும் என்று நாங்கள் உங்களிடம் கோரிக்கை விடுகிறோம். அதைவிட இந்த காணாமல் போனவர்களுடைய பிரச்சனையை நீங்கள் கவனத்தில் எடுத்து அவர்களை அழைத்து பேசி இந்த காணாமல் போனவர்களுக்கு என்ன நடந்தது என்று சொல்லுகின்ற போது அந்த அவர்களுடைய அந்த போராட்டம் என்பது உண்மையிலே ஒரு நியாயமான போராட்டமாக இருக்கின்ற ஒரு காரணத்தால் அதை அவர்களை நீங்கள் அழைத்து பேசி அவர்கள் என்ன அதை எதிர்பார்க்கிறார்கள் என்பதை நீங்கள் அவர்களிடம் கண்டறிய வேண்டும். அப்படியான ஒரு சூழல் வருகின்ற போதுதான் இந்த ஒரு நம்பிக்கை உங்களிடம் பிறக்கும். அதைவிட இந்த நில பிரச்சனை என்பது பாரிய பிரச்சனையாக இருக்கிறது. அதிலே எங்களுடைய உறுதிக்காணிகள் கூட அபகரிக்கின்ற ஒரு சூழல் இருந்து கொண்டிருக்கிறது. அந்த நிலை மாற்றப்பட வேண்டும். ஆகவே இந்த காணிகளை உடனடியாக எடுப்பதற்கான நடவடிக்கைகளை நிறுத்தி உங்களுடைய நல்லெண்ண முயற்சியை காட்ட வேண்டும். அப்படி காட்டுகின்ற போதுதான் இன்றைக்கு பல திணைக்களங்கள் வைல்ட்லைஃப் என்று சொல்லுகிறார்கள், ஃபாரஸ்ட் என்று சொல்லுகிறார்கள், இந்த புதைப்பொருள் ஆராய்ச்சி நிலையம் என்று சொல்லுகிறார்கள். இப்படியான ஒரு சூழலிலே எங்களுடைய காணிகளை அபகரிக்கின்ற ஒரு நிலை உடனடியாக நிறுத்தப்படுகின்ற போது அது ஒரு நல்லெண்ண முயற்சியாக கருதப்படும். ஆகவே இந்த விடயத்திலே அரசாங்கம் கவனத்தில் எடுக்க வேண்டும். அப்படி எடுக்கின்ற போதுதான் தமிழர்களுடைய முழு சந்தேகமும் தீர்க்கின்ற ஒரு
கருவத்தான்
நாங்கள் சொல்லுகிறோம். இந்த இந்த நல்லெண்ண முயற்சிகளை நீங்கள் செய்வதனூடாக எங்களுடைய மக்களுடைய நன்மையை, எங்களுடைய மக்களுடைய அந்த சந்தேகத்தை போர்க்க வேண்டும். அந்த அந்த விடயத்திலே நீங்கள் கவனம் எடுக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
பௌமி சத்திய கருவ மாத்துமணி லக்ஷ்மண் கிரியால மேத்துவா
கரு முதலமைத்துவா இல்லைன்னா பார்லிமெண்ட் மங் இதுவாகி அண்ண கபத்தி ரட்டே முதல் தத்துவ ஏவாகியம் மே இந்தியாவத்தை அதிக்கிறதுக்கு ஏகதாவிகர பார்லிமெண்ட்டோ தனுவத் கரண்டே நட்ட கீழ
போமேசுதி கரு அன்றிதுமணி கரு சேயான்சே உத்தர தினம் கரு ராஜ்யம்
மூலாசன் அருட மந்திரிதுமணி அது அப்பே ரட்டே முதல் පනත් කීපයක් පිළිබඳව විශේෂයෙන්ම වෙනස්කම් කීපයක්
පිළිබඳව
සංශෝධන කීපයක් පිළිබඳව
අපි සාකච්ඡා කරා.
ඔව්. බුත් වඩවට.
You continue.
හිරෝසන් මන්ත්‍රීතුමා.
කරු මුලාසන මන්ත්‍රීතුමනි අපිට මේ රාජ්‍ය ඇමතිතුමාගෙන් නෙමෙයි මේක අහගන්න ඕනේ. මුදල් ඇමතිතුමා මේ අවස්ථාවේදී මෙතන ඉන්නවා. ඉතින් එතුමාට ඇකිඩ්ලා පොඩ්ඩක් මේ
රාජ්‍ය ඇමතිතුමා ගරුවා ඇමතිතුමා දෙන්නම එකම අමාත්‍යාංශ නියෝජනය කරන්න
ඉන්සක් ගන්නවා අපේ. රටේ බරපතල තත්ත්වයක් තියෙනවා මේ මේ අවස්ථාවේ.
බොහොම ස්තුති ගරු
මන්ත්‍රීතුමනි. මට කතා කරන්න දෙන්න.
ගරු සේහන්සේ මුසිංහ ඇමතිතුමා.
මුලාසන අනුර මන්ත්‍රීතුමනි. මුදල් ඇමතිතුමා මේ රටේ මුදල් තත්ත්වය පිළිබඳවත් ඒ වගේම රජය විසින් ගන්න යන වැඩපිළිවෙල පිළිබඳවත් මේ සභාගත
නිරෝෂන් මන්තෝ ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න
විශේෂයෙන්ම ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි දැන් මේක පුරුද්දකට අරගෙන දිනවා මේ පාර්ලිමේන්තුව නොමග
ප්‍රකාශ
කරන්න
ගරු මූලාසන මන්ත්‍රීතුමනි රටේ බරපතල තත්ත්වයක් තියෙනවා දැන් ඩොලරක 300ට වඩා දැන් නැගලා එතකොට මේ
ඒ ගැන කරුණු පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ
රටේ ජනතාව පෝලිං වල මේ මැරෙනවා දුක්
විඳිනවා හරි මොහොමිසුතේ ඔබතුමාට ගරු රාජ්‍ය
මන්ත්‍රීතුමනි දැන් බලන්න මේ විපක්ෂය දැන් මේ විපක්ෂයට කාලය තිබ්බනේ ඇත්තටම අද විවාදය පිළිබඳව අපිට වඩා කාලය තිබ්බේ විරුද්ධ පක්ෂයට එතකොට විරුද්ධ පක්ෂයට කතා කරන්න අවස්ථාව තිබ්බාම ඒ වෙලාවේ ගොළුෝ වගේ පාර්ලිමේන්තුවේ ඉඳලා මේ මගේ කතාවට බාධා කරන්න සූදානම් වෙන්න එපා කිරියල් ඇමතිතුමා හොඳට බුදියගෙන එහෙම ඇවිල්ලා
හොඳට
නිදියගෙන ඇවිල්ලා ඉවරලා ඔබතුමා ගරු
මූලාසනාර උඩ මන්ත්‍රීතුමනි මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට වකීමක් තියෙනවා මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට එතුමා අන්තිමට පාර්ලිමේන්තුවේ කතා කරුවේ දෙසැම්බර් 10 දැන් මාස 3ක් පැනලා මේ වගේ ව්‍යසනයක් තියෙන වෙලාවක ඒ වගේම ඉන්දියාව සමග ඇති වෙච්ච එකකට තිරුකුරාමලේ වරාය දුන්නත් කියලා තාරාජි
හරි බොහොම සිතේ කර කියලා මතුමා අරු ගරු සයන්සේ මතුමා
කිරියල මතුමා ඔබතුමා ජේෂ්ඨ මන්ත්‍රීවරේ ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කාලය සෙල්ලමකට ගන්න එපා මම ඔබතුමාගේ කාලයට බාධා කරේ නෑනේ ඔබතුමා නිදියගෙන ඉඳලා ඔබතුමා නිදියගෙන ඉන්නකෝ ඔබතුමා නැගිට්ටාම හරි කරදරයි මොකද ඔබතුමා වැඩිපුර නිදියගෙන ඉන්නේ නිදියගෙන ඉඳලා නැගිට්ටාම ඔබතුමා මොනවද කතා කරන්න කියලා ඔබතුමා දන්නේ නෑ ඒ හින්දා මේ ඔබතුමාගේ හිතළු මෙතන ඇවිල්ලා ප්‍රකාශ කරන්න එපා ඔබතුමාට හිතන දේ මෙතන ඇවිල්ලා ප්‍රකාශ කරන්න එපා මේ පාර්ලිමේන්තුව දේශපාලන වේදිකාවක් කරගන්න එපා ඔබතුමාලා ආණ්ඩුවක් කරානේ 2019 ට කලින් ආණ්ඩුවක් කරපු ඒ ආණ්ඩුවේ සභානායකතුමා මේ කතා කරන්නේ සභානායකතුමාත් බුදියගෙන හිටියේ ඒ කාලේ
සභානායකතුමනි
ගරු මූලාසන මන්ත්‍රීතුමනි මුදල් ඇමතිතුමා මෙතන ඉන්නවා මෙතන වාඩි වෙලා එතුමාට ඇයි උත්තරයක් දෙන්න බැරි
ඒකයි අපි තුමාගේ රාජ්‍ය ඇමතිතුමා උත්තරේ දෙන්න ඔබතුමා කලබල වෙන්න එපා ඒකට
ඒකයි අපි
ගරු සයන්සෙන්
මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව කරුණා කරලා ඔබතුමාලා උදේ වරුවෙත් මෙතන බොරුවට සෙල්ලම් දාලා මේ හවස් වරුවත් සෙල්ලම් දාලා දැන් ඔබතුමාලේ කණ්ඩායමේ කී දෙනා දින්නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි ඔබතුමාලේ කණ්ඩායමේ තුන්දෙනයි දින්නේ අඩුමගන්නේ ඔබතුමාලේ කණ්ඩායම ගේන්නක ප්‍රශ්න කරද්දී ඒ ඉඳලා කරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි
මේ
මගේ කතාවට බාධා කරන්න එන්න එපා
පොයින්ට් ඔෆ් ඕඩර් මුදල් කතානායකතුමනි පාර්ලිමේන්තුවේ අපිට අයිතියක් තියෙනවා මුදල් පාලනය ගැන ප්‍රශ්න කරන්න ජාත්‍යන්තර මුල් ආර මුදලත් එක්ක අස්සම් කරපු ගිවිසුම ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවාද කියන්න මේ ගොළුවෙක්නේ මුදල් ලැබෙන්නේ
බොහොම ඉස්සතේ ඔබතුමාට
දාසන අරූඩ මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ යම් කාරණාවක් පිළිබඳව ප්‍රශ්න කරනවා නම් ඒකට සම්ප්‍රදාය ක්‍රමවේදයක් තියෙනවා මොවුන්ට පුළුවන් 27 2 යටතේ ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නය ඔවුන්ට පැහැදිලි කරගත යුතු කාරණා ඉදිරිපත් කරොත් අපි උත්තර දෙන්න සූදානම් රජයේ හැටියට කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි අපි විපක්ෂයේ ඉන්න කාලේ අපි විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ අඩුම ගානේ මේ රටේ පවතින ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපිට අදහස් ප්‍රකාශ කරන්න දුන්නේ ඔබතුමාලා අඩුම ගානේ අපිට කතා කිරීමේ අයිතියක් මේ පාර්ලිමේන්තුවේ දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමාට කතා කරන්න දුන්නේ නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ ඒ හින්දා රංජිත් මැතිතුමන්නාර මැතිතුමා ඔබතුමා මට කියන්න ඔබතුමාලගේ විරුද්ධ පක්ෂය විසින් ගෙනාවු කාරණා වලදී කොතනදීද අපි උත්තරයක් දීලා නැත්ද කියලා ඔබතුමා කියන්න හැම ප්‍රශ්නකටම අපි උත්තර දීලා තියෙනවා ඒ හින්දා මතක තියාගන්න අපිට මේ රටට හංගන්න දේවල් නැහැ ඔබතුමාලා කරපු ගොඩක් දේවල් හංගන්න තියෙනවා හැබැයි අපිට හංගන්න දේවල් නැහැ ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද අද මේ ආර්ථික අර්බුදයේ ඇති වෙලා තියෙන අවස්ථාවක මේ ආර්ථික අර්බුදයේ විශේෂයෙන්ම විදේශ විනිමය අර්බුදයේ තමුන්නාන්සල තමයි නිර්මාතෘවරු තමුන්නාන්සලට එදා මේ රටේ ආර්ථික විශේෂඥයන් එපාගේ කිරියල් ඇමතුමා ඔබතුමා එක්කෝ නිදා ගන්නවා එක්කෝ හිනා වෙනවා එක්කෝ නිදා ගන්නවා එක්කෝ හිනා වෙනවා මම සතුටු වෙනවා ඔබතුමාගේ භාෂාව පිළිබඳව මම සතුටු වෙනවා ඔබතුමා අපි වගේ තරුණ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට
මෙතන
වාචන පිළිබඳව මතක තියාගන්න
මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බාධා කරන්න එපා ඔබතුමා තව එක වතාවක්
පාර්ලිමේන්තුවේ හරලා ඉන්න
නිරෝෂන් මන්ත්‍රීතුමා
ඔබතුමාට මේ ඔක්කොම දරුදු
අරෝ ගරු ශාන් මන්ත්‍රීතුමා ගරු ශාන් නැමෙතුමා ගරු ශාන් නැමෙතුමා ඊයේ ඔබතුමාලගේ මහ බැංකුවේ අධිපති ඔය පර්ණ කතා කියන්න ගිහිල්ලා අහගත්ත හොඳටම ඔය
සමුහ හරි හරි බොහොම ඉස්සතේ ඔබතුමාට
මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි මහ බැංකුව කියති මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් මහ බැංකුවට ගෙනාවේ මහ බැංකුව බලයට ඇවිල්ලා දවස් 27ක් යද්දී ඒක මංකොල්ල කාලා ඊළඟට ඒ අවුරුද්දේම ජූනි මාසේ දෙවනි වරක් මංකොල්ල කාලා ඒ ඡන්ද වලින් මේ ඔක්කොම ඡන්ද කරා කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි ලොරි වලින් ගෙනියලා තමයි මෙයාලට සල්ලි බෙදුවේ මෙයාලේ ඡන්ද කරේ මහ බැංකුව මංකොල්ල කාලා මේ රටේ පොලිය අනුපාතිකය වැඩි කරලා අපි වෙනත් රටවල් වලට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි කරලා මෙයාලා ඡන්ද කරලා විනෝද වුණා ඒ කාලේ ඒ හින්දා කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි මම කනගාටු වෙනවා ඉස්සර නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් හැම ප්‍රශ්නයකටම උත්තරේ දුන්නේ. ඔබතුමාට මතකනේ? ඔබතුමාට ඉතිහාසය මතකනේ? එදා ඔබතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් ඔබතුමා එතුමාගේ
අගසහු
දෙනමගෙන් එක්කෙනෙක් කියන එක ඇත්ත.
ඒ නම කිව්වා පොයින්ට් ඔෆ් ගරු මූලාසන මන්ත්‍රීතුමනේ මම හැම ප්‍රශ්නයකටම උත්තරේ දුන්නේ නැහැ. අඩුතරමේ ඔබතුමාගේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවද? ඒකයි අහන්නේ අපි.
හරි බොහොම ඉස්සතේ ඔබතුමා.
ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, කඩේ ගියා විතරක් නෙවෙයි. කඩේ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහතාට ඔක්කක් ඇල්ලලා සජිත් ප්‍රේමදාසට කඩේ යන්න පටන් ගත්තා. මේ පාර්ලිමේන්තුවේ මම ඔබතුමා ඉතිහාසය මතක් කරනවා අපිටත් ඒක කතා කරන්න පුළුවන්. හරිද? එහෙනම් මතක තියාගන්න ඔබතුමාලා අපිට ඇඟිල්ලක් දෙක් කරලා ඇඟිලි කීයක් ඔයාලට දෙක් කළා තියෙනවද කියන එක මතක් කරන්න එපා. එහෙනම් මේ විදේශ විනිමය අර්බුදයක් මේ රටේ තියෙනවා කියන එක අපි සංගවල නැහැ. විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. හැබැයි විදේශ විනිමය අර්බුදය විසඳන්න අවශ්‍ය වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවා. ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, මේ විදේශ විනිමය අර්බුදය පටන් ගන්නෙ මෙයාලා ආණ්ඩුව අරගෙන 2015 ආණ්ඩුව ගත්තට පස්සේ පටන් ගන්නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එවකට ජනාධිපතිවරයා හැටියට මුදල් ඇමතිවරයා හැටියට 2007 තමයි පළවෙනි වරට අපි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරන්නේ ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි. අපි මේ බැඳුම් කර නිකුත් කරලා අවුරුදු 7 මාර්ග කාලයක් තුල අපි ඇමරිකානු ඩොලර් මිලියන 5500ක බැඳුම් කර නිකුත් කරනවා. නිකුත් කරද්දී අපි අපේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8200 දක්වා වර්ධනය කරගන්නවා. ඒ කියන්නේ අපි ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කරලා අපේ සංචිත ප්‍රමාණය වර්ධනය කරගෙන අපේ සංවර්ධන කටයුතු කරගෙන රට ඉදිරියට යා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඇමරිකානු ඩොලර් බිලියන 25ක තිබ්බ ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 80කට අරගෙන ගිහිල්ලා අපේ ණය ප්‍රමාණයට වඩා අපේ සංචිත ප්‍රමාණය වැඩි කරගත්තා. හැබැයි යහපාලනය ඇවිල්ලා මොකද කරේ? යහපාලනය ඇවිල්ලා අවුරුදු 4ම ආරයි කරු මූලාශ්‍රාරුඩ මන්ත්‍රීතුමනි. අවුරුදු 4ම ආරක කාලයක් තුල ඔවුන් ජාත්‍යන්තර ස්වයිරීත බැඳුම් කර නිකුත් කරා ඇමරිකානු ඩොලර් මිලියන 12500ක්. ඇමරිකානු ඩොලර් මිලියන 12500ක් නිකුත් කරා. ඒ වෙලාවේ ඒ ආර්ථික විශේෂඥයෝ ඔවුන්ට දැනුම් දුන්නා මේ කෙටි කාලීනව නිකුත් කරන්න එපා මේවා. දීර්ඝ කාලීනව නිකුත් කරන්න. විශේෂයෙන්ම 2021 22 23 කියන අවුරුදු පිළිබඳව ඉදිරියේදී ගෙවන්න තියෙන ණය ප්‍රමාණය සලකා බලලා මේ බඳුන් කර නිකුතුවක් මේ ස්වෛරීත බඳුන් කර නිකුතුව කරන්න එපා කියලා. හැබැයි මොකද මෙයාලා කරේ? හිතුවක්කාර විදියට මේ ස්වෛරීත බඳුන් කර අවුරුදු 4ම ආරක කාලයක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 12500ක් නිකුත් කරා. නිකුත් කරා විතරක් නෙවෙයි, නිකුත් කළා මොකද්ද මේ රටට ලැබිච්ච වාසිය? මේ රටේ දේ ජෝවාසිය මොකද්ද? අපේ සංචිත ප්‍රමාණය අඩු වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 7100කට. එතකොට අපි අරගෙන තියෙන ණය ප්‍රමාණයටත් වඩා අපේ සංචිත ප්‍රමාණය හරිය අඩක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි අපේ රටේ විදේශ විනිමය අර්බුදයේ ආරම්භය. මෙන්න මෙතනින් පටන්ගෙන එදා විශේෂඥවරු පෙන්නුවා වගේ 2018 පෙන්නුවා වගේ මෙන්න 2021 22 23 වෙද්දී මේ අර්බුදය එනවා. මේ කොවිඩ් තත්ත්වය තුල මේ අර්බුදය දෙගුණ වෙනවා. හැබැයි අපි ආණ්ඩුවේ අභියෝගයේ බාර අරගෙන තියෙනවා විසඳුමක් දෙන්න. අපි ඒක විසඳන්න සූදානම්. දැන් මේක අපි විසඳන්න සූදානම් වුණාම මොකද කරන්නේ? මේ රජය අස්ථාවර කරන්න රටේ ජනතාවට ඔවුන් විසඳුම් දෙනවා කියලා රටේ ජනතාව පීඩාවට පත් කරන්න වැඩපිළිවෙල රාශියක් ක්‍රියාත්මක කරා. මොවුන් එකින් එක වැඩ වර්ජන ලැල්ලක් ක්‍රියාත්මක කරා. මොවුන් මේ රටට ලැබෙන විදේශ විනිමය ඊළඟට අනිකුත් ආයෝජන අධෛර්යමත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල රට තුල ක්‍රියාත්මක කරා. මෙහෙම කරගෙන ගිහිල්ලා අද මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මම බලාගෙන හිටියා ඔබතුමාලගේ ආර්ථික විශේෂඥයෙක් වෙච්ච හර්ජ සිල්වා මැතිතුමා කතා කරපු විදිහ අද පාර්ලිමේන්තුව තුල. එතුමා කියනවා අද ඇමරිකානු ඩොලරය රුපියල් 285කට යද්දී අපි රජයේ හැටියට රජයේ බැංකු පද්ධතියට බලපෑම් කරනවා කියලා 185ට නිකුත් කරන්න. එහෙම කොහෙද වෙන්නේ නිරෝෂන් මන්ත්‍රීතුමා? කොහෙද අපි එහෙම බලපෑම් කරලා තියෙන්නේ? මොන පට්ටපල් අමූලික බොරුවක්ද මේ කියලා තියෙන්නේ? ඒ හින්දා මෙහෙම බොරුව සමාජගත කරන මගේ කාලේ ගන්න එපා, මට බාධා කරන්නත් එපා.
ඔබතුමා නම කිව්ව නිසා එතුමා ඉල්ලන්නේ.
ඔබතුමා නිවැරදි ගන්නම්. කොහෙද තියෙන්නේ අද මේ 300 මේ ඩොලර් එක මේ?
හරි, බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
මේ මම කිව්වේ ඔබතුමාගේ ආර්ථික විශේෂඥයා කියපු එක. මේ පැය 24න් ෆොක්ස් එකෙන් ආයෝජනය ලංකාවට ගේනවා කියලා කැට කියලා සහතික කරපුවායි මේ කිව්වේ. එහින්ද මෙහෙම කරගෙන ගිහිල්ලා මොකද්ද මෙයාලා බලාපොරොත්තු වෙන්නේ? අද අපේ ලෝකේ කිසිදු දේශපාලන පක්ෂයක් නැහැ, කිසිම විරුද්ධ පක්ෂයක් නැහැ. මේ විදිහේ පහත් දේශපාලනයක් කරලා මොකද කරන්න යන්නේ? මේ රටේ විවිධ කණ්ඩායම් විටින් විට ඇවිල්ලා මේ භාණ්ඩේ හිඟයි, අර භාණ්ඩේ හිඟයි, මේ සේවාව සපයන්න බෑ, අර සේවාව සපයන්න බෑ කියලා ජන සමාජය තුල විවිධ මත ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ තුල ජනතාව අපහසුතාවයට පත් වුණා. දැන් බලන්න තෙල් අරමුදේ එදා හිටපු ඇමතුමා ඇවිල්ලා ඊළඟට ඔබතුමාලගේ වෘත්තීය සමිති නායකයෝ ඇවිල්ලා දිනවකවානු දෙනවා හවල් දවස් ඉඳලා තෙල් නැහැ කියලා. එතකොට අපේ රටේ තියෙන තෙල් සඳහා ඉල්ලුම දෙගුණ වෙනවා. තෙල් ඉල්ලුම දෙගුණ වෙනවා. එතකොට මොකද වෙන්නේ? රට තුල තෙල් හිඟයක් නිර්මාණය වෙනවා. එතකොට අර පැත්තෙන් විදේශ විනිමය හොයා ගැනීම සඳහා අපිට කඩිනමින් කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ අර්බුද නිර්මාණය කරා. මේ ඊළඟට මොකටද මේ අර්බුදය අරගෙන යන්නේ? මේ රට තුල මේ රාජ්‍ය බැංකු පද්ධතියට බලපෑමක් එල්ල කිරීම සඳහා තමයි අද ප්‍රකාශ නිකුත් කරන්නේ. එහෙනම් මෙයාලා උත්සාහ ගොඩක් දැරුවා. සමහර වෙලාවල සාර්ථක වුණා. හැබැයි මතක තියාගන්න, තමුන්නාන්සේලා මේ විදිහේ පහත් මට්ටමේ දේශපාලන කටයුතු වලට ගිහිල්ලා අද ඒකේ වන්දි ගෙවන්න වෙලා තියෙන ජනතාවට. තමුන්නාන්සේලාගේ වැරදි ආර්ථික ක්‍රියාකලාපයක් අද ජනතාව වන්දි ගෙවන්න සිදු වෙලා තියෙනවා. වගේම ඔබතුමාලා නිරන්තරයෙන් මේ රටත් ජනතාවත් විරෝධ අරගෙන කරන ප්‍රකාශ තුල ජනතාවට වන්දි ගෙවන්න සිදු වෙලා තියෙනවා. ජනතාව අපහසුතාවලට පත් වෙලා තියෙනවා. අපි ඒව විසඳද්දී, ඒ ප්‍රශ්න විසඳද්දී විසඳන මොහොතේ තවත් ප්‍රශ්නකට අරාදින්න කටයුතු කරන හේඳ මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය ඉතාම ශක්තිමත්ව පවත්වාගෙන යනවා. මේ රාජ්‍ය බැංකු පද්ධතිය තුලත් අපේ රටට මේ ඇති වෙලා තියෙන විදේශ විනිමය අර්බුදය තුලත් අපි විසඳා ගැනීම සඳහා කටයුතු කරනවා. මිසක් මේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය කඩා වැටීමේ කිසිම අවධානමක් නැහැ කියන එක ඉතාම වගකීමෙන් කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි අපි ප්‍රකාශ කරන්න ඕනේ. මෙයාලගේ බලාපොරොත්තු මොකද්ද වෙන්නේ? මෙයාලා හිතනවා මේ විදිහේ ප්‍රකාශ කරලා හෙට දිනේ ඉඳලා තමන්ගේ මුදල් ප්‍රමාණයන් නැවත රාජ්‍ය බැංකුවලින් ජනතාව ඉල්ල ගන්න පටන් අරගනි. එහෙනම් ඒ වගේ කාලකන්ණි සතුටක් ලබන්න එපා. ඒ වගේ කාලකන්ණි සතුටක් ලබන්න එපා. දැන් ඔබතුමාලා සතුටු වුණානේ. ඔබතුමාලා වර්ජන ගෙනිච්ච සතුටු වුණා. මේ රටට කරන්න පුළුවන් ද්‍රෝහිකම් ඔක්කොම ටික කරා. ඊළඟට ඔබතුමාලා ගියා ජනාධිපති ඔබතුමාගේ කාර්යාලයේ වැටලුවා. එක කණ්ඩායමක් ගිහිල්ලා වටලද්දී ඒ කණ්ඩායමට බලය පෙන්වන්න තව කණ්ඩායමක් ගිහිල්ලා වටලනවා. මේ විරුද්ධ පක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර තියෙන තරගයක් නෙවෙයි. අද මේ රට මේ ආකාරයේ අපහසුතාවලට පත් කරන්නේ විරුද්ධ පක්ෂය ඇතුළෙම තියෙන කඳවුරු තුළ ඇති වෙලා තියෙන තරගය තුළ. අපි කවදාවත් දැකලා නැහැ විරුද්ධ පක්ෂයක් තමන්ගේම සහෝදර පක්ෂත් එක්ක එකිනෙකාට තරගකාරීව ජනතාව අපහසුතාවයට පත් කරනවා. එහෙනම් අපි කියන්න ඕන කාරණේ තමයි ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, තව ඉතාම කෙටි දිනකින් අපි මේ රටේ ඇති වෙලා තියෙන ගෑස් සම්බන්ධයෙන් තියෙන අර්බුදය निराකරණය කරනවා. අද වෙනකොට ගෑස් සිලින්ඩර් ලක්ෂයක් 120,000 අතර ප්‍රමාණයක් අද වෙළඳපොළට දෛනිකව නිකුත් වෙන්න පටන් අරගෙන තියෙනවා. නැවත ගෑස් සිලින්ඩර් 60,000ක් විතර ලැබෙද්දී ඒකත් පුරවලා අපි වෙළඳපොළට නිකුත් කරන්න අවශ්‍ය වැඩ කටයුතු කළා තියෙනවා. ඒ හින්දා අද සිදු වෙලා තියෙන්නේ මේ විදිහේ එක එක මනස්ගත සිතුවිලි ජනතාව තුළ සමාජගත කරන්න මේ විරුද්ධ පක්ෂය ක්‍රියාමාර්ග අරගෙන යද්දී ජනතාව කලබල වෙලා තම මේ භාණ්ඩය නැති වෙයි කියලා වැඩියෙන් ඒකරාශී කරන්න පටන් අරගෙන තියෙනවා. ඒකට අපිට ජනතාවට දොස් කියන්න බෑ. ඒ හින්දා අපි මේ ගෑස් අර්බුදය निराකරණය වෙනවා. ඒ වගේම අපි අද දිනේ මේ තෙල් සඳහා සිදු කරන ගෙවීම් එක්ක තවිතාම කෙටි දිනක් තුල මේ ඇති වෙලා තියෙන තෙල් සඳහා ඇති වෙලා තියෙන අර්බුදය निराකරණය වෙනවා. එතකොට තමුන්නාන්සලා තව අර්බුදයකට මුල පුරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක අද පාර්ලිමේන්තුව ඇතුළේ අපිට පෙනුණා. හැබැයි ඒකත් අපි ජනතාවට කියනවා මේ විදිහේ මේ විපක්ෂයේ මවන බිල්ලෝ මත මේ මවන බොරු ප්‍රචාර මත තමන්ගේ තීන්දුව తీරන ගන්න එපා. සාමාන්‍ය පරිදි තමන්ගේ ජන ජීවිතය අරගෙන යන්න. අපිට මොන අපහසුතාව ආවත් අපි ඒ අපහසුතාවම කරන්න අවශ්‍ය වැඩ කටයුතු සිදු කළා. ඒවට විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා. අපි රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 202-204 මට්ටමක පවත්වාගෙන ඉද්දී මෙතෙන්ට ඇවිල්ලා නිරන්තරයෙන් ඇහුවා ඇයි මේක කැප් කරලා තියාගෙන ඉන්නේ කියලා. ඊළඟට රුපියල ඒ විදිහට පාලනය කරගෙන ඉද්දී අපෙන් ඇහුවා මේ පිටාය ගන්න රුපියල් 250ට 260ට එහෙනම් ඕක අතහැරලා පාවෙන්න ඇරියාම ඇති වෙන වෙනස මොකද්ද කියලා. ඒක පාවෙන්න චින්දුවක් ගත්තට පස්සේ මහ බැංකුව අද ඇවිල්ලා අහනවා ඇයි පා කරේ කියලා. අපි අහනවා ඇයි විරුද්ධ වෙනද පොලේ නිදහස්ව රුපියලේ අගය තීන්දුව වෙන්න ඉඩ ඇරිය කියලා. කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි අපිට කියන්නක මේ ටිකේ තේරුම මොකද්ද කියලා. දැන් රටව ඇහුවාම කිව්වා රට අරින්න කියලා. එන්නත දුන්නාම කිව්වා එන්නත ගන්න එපා කියලා. ඒ එන්නත දුන්නට පස්සේ කිව්වා ඔය කියන එන්නත ගන්න එපා අහවල් එන්නත ගන්න කියලා. මේ විදිහට විවිධ අදහස් විවිධ පක්ෂ ඇවිල්ලා ජනගත කිරීමත් අද මේ අර්බුදය තුළින් මේ විසඳුම ලබා ගැනීමට ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් අපේ වගකීමක් තියෙනවා සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී මේ සමය තුළ කිසිම අඩුවක් නැතුව ජනතාවට අවශ්‍ය පහසුකම් ටික සපයන. ඒ වගේම ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි අද මේ රටේ ඉන්ධන අර්බුදය ඉන්ධන අර්බුදය විසඳුවාට පස්සේ අපේ රටේ විදුලියට තියෙන බල ඇති වෙලා තියෙන මේ විසන්දිවීම් වලට ඇති වෙලා තියෙන බලපෑම අවම වෙන්න කටයුතු කර අපි බලාපොරොත්තු වෙනවා. ලබන මාසේ මැද ඉඳලා වර්ෂාපතනය ලැබේවි. ඒ වර්ෂාපතනය ලැබීමත් එක්ක අපිට විදුලි නිෂ්පාදනය කිරීමේ යම් පහසුවක් ලැබේවි. ඒ හින්දා අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ ආරම්භය කොතන දෙන්නේ? එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එද්දී අපේ රටේ විදුලියේ තියෙන 60%යි ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි. මේ රටේ සමස්ත ජනගහනයට 60%යි විදුලිය තියෙන්නේ. හැබැයි එතුමා 2015 මෙතුමන්ලට ආණ්ඩුව බාර දීලා යද්දී ඒ විදුලි අවශ්‍යතාවය 99%ක් සම්පූර්ණ කළා තමයි ගියේ. හැබැයි එතුමා විදුලිය සම්බන්ධතා ලබා දීලා 99%ක් දක්වා ඒ අවශ්‍යතාවය ඉටු කරා විතරක් නෙවෙයි ඊට සරිලන විදුලිය ජනනය කිරීමට අවශ්‍ය බලශක්තිය රටට සැපුවා. දැන් නොරොච්චොලේ ගල්ලඟුරු බලාගාරය අපිට මතකයි ඒ කාලේ උද්ඝෝෂණ කරා පාරවල් වැහුවා විවිධ දේවල් කරා. උත්තලම පැත්තේ මන්ත්‍රීතුමාලා හොඳට දන්නවා ඇති දැන් නිකන් නෑ වුණා වගේ හිටියට ඔබතුමාලා අදටත් විදුලිය ගන්නේ එදා ඔබතුමාලා විරුද්ධ වෙච්ච ඔබතුමාල උද්ඝෝෂණය කරපු පාරවල් වහලා රට පාරට බාන්න බස්සන්න කටයුතු කරපු මේ නොරොච්චෝලේ බලාගාරයේ ඉඳා මෙගාවොට් 900ක එදා අමතර විදුලියක් ලබා දෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටේ විදුලි ධාරිතාව වැඩි කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ කරා. කෙරවලපිටේ බලාගාරය ඊළඟට ඉහළකොත්මලේ බලාගාරය ඒකටත් අපිට මතකයි මේ විරුද්ධ පක්ෂ ගිහිල්ලා උද්ඝෝෂණය කරා පෙළපාලි කරා පෙළපාලි ගියා දිවිනා ගන්න හැදුවා මේ වගේ දේවල් සංවිධානය කරා. හැබැයි ඉහළකොත්මලෙත් එතුමා හැදුවා. ඊළඟට උතුරු ජනනී බලාගාරය එතුමා හැදුවා. ඊළඟට උමාඔය බහුකාර්ය බලාගාරය තාම බැරි වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙද්දි ඔවුන්ගේ ආණ්ඩුව කාලේ උන්ට බැරි වුණා ඒක විවෘත කරගන්න. ඒ වෙලාවේ මොකද්ද කිව්වේ? අරේ ගිහිල්ලා මේ ගිහිල්ලා උද්ඝෝෂණය කරලා ජනතාව කුපිත කරවලා අවසානයේ ජනතාවට විදුලිය ලබා දෙන්න බැරි පරිසරයක් හැදුවා. ඒ ඉඳන් මේ ටිකක් නොකළා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ විදුලිය 99%ක් සම්බන්ධතාව ටික දීලා මේ අවශ්‍ය විදුලි පද්ධතියට අමතර ජනනය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා නොදුන්නා නම් අද මේ තියෙන අපහසුතාවය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. නිරෝෂන් මන්ත්‍රීතුමා ඔබතුමාට මම කිව්වේ මේ කාරණාව. ඔබතුමාට මතකයිනේ ඔබතුමාලා එදා නටපු නාඩකම් ටික. එහෙනම් ඔබතුමාලා දන්නවා විශේෂයෙන්ම ජනතාවගේ දීර්ඝකාලීන ප්‍රශ්නයක් විසඳද්දී ඒ ප්‍රශ්නය විසඳීම පමා කරන්න ඔබතුමාලා එතන කබ් ගහපු කට්ටිය ඔය කට්ටිය. කබ් ගහපු කට්ටිය. ඊට පස්සේ ඇඟිල්ල දික් කළා තව කෙනෙකුට විවේචනයක් කරන්නත් සතුටු කට්ටිය. ඒ වගේම තමයි ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි. මම හිතුවා මම බලාපොරොත්තු වුණා මම දවසම මේ පාර්ලිමේන්තුව තුළ රැඳී හිටියා ඊයේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරපු අය අද ඇවිල්ලා ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල මුදල් ඇමතුමාට හෝ රජයට අද පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරයි කියලා. තමන් වර්ජනය කරලා නෑ තමන් එන්නේ නෑ කිව්වා. තමන්ට එන්න අවශ්‍යතාවයක් නෑ කිව්වා. පාර්ලිමේන්තුව තුළ ඒව කතා කරමු කිව්වා. මේ පාර්ලිමේන්තුව තුළ අතිගරු ජනාධිපතිතුමා කී සැරයක් ඇවිල්ලා මන්ත්‍රීවරුන්ට එතුමා සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දවස් කීයක් එතුමා මේ පාර්ලිමේන්තුව අමතලා තියෙනවද? එතුමා මූලාසන අරුඩ කතාව සිදු කළා තියෙනවද? ඊළඟට අගමැතිතුමා මුදල් ඇමතුමා මේ පාර්ලිමේන්තුව තුළ ඉඳලා මේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට අහුන්කම් දීලා ඒ මන්ත්‍රීවරුන්ගේ අදහස් ජනතාවගේ අදහස් අරගෙන තීන්දුව පවා වෙනස් කරලා තියෙනවා. රජයේ සමහර තීන්දුව ආපසු අරගෙන තියෙනවා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මැතිවරණ වේදිකාව තුල කතා කරනවා වගේ මැතිවරණ කාලයක් කියලා හිතාගෙන පාර්ලිමේන්තුව තුල කතා කරන්න ඕන දේ ගිහිල්ලා හන්දි ගානේ කතා කරන්න පටන් අරගෙන තියෙනවා. විපක්ෂ නායකතුමයි එතුමාගේ නඩය. ඊළඟට තව ජනාධිපති සූට් අඳගත්ත කට්ටියක් ඉන්නවනේ මේ පාර්ලිමේන්තුව තුල. ජනාධිපති ෂූට් අඳගත්ත කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය වෙන වෙනම තවත් හන්දි කීපයක ගිහිල්ලා රැස්සීම් ටික කරනවා. හැබැයි මේ ඉතාම අවංකව ගරු මූලාසන අනුර මන්ත්‍රීතුමනි මම ප්‍රකාශ කරනවා මේ එක්කෙනෙකුටවත් බලය ලබා ගැනීමට කෑදරකමක් තිබ්බට මේ එක්කෙනෙකුටවත් බලය ලබා ගන්න වැඩපිළිවෙලක් නැහැ කියන එක ඉතාම පැහැදිලිව මම ප්‍රකාශ කරන්න ඕනේ. එහෙම නැති වුණා නම් ඊයේ සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වෙලා ඔබතුමාලගේ ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කරනවා.
මිනිත්තු දෙකක කාලයක් තිබුණා.
ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කරනවා. එහෙනම් වැඩපිළිවෙලක් නැති වැඩපිළිවෙලක් නැති කණ්ඩායම වැඩපිළිවෙල කොහොමද වෙන්නේ කියලා අහන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට මන්ත්‍රීතුමා හර්ෂ මන්ත්‍රීතුමා හිටියා නම් තමයි මම සතුටු වෙන්නේ. මොකද හැමතැනම ගිහිල්ලා හන්දි ගානේ කියවන්න වීරයා. ඇවිල්ලා මේ තනියෙන් කතා කරලා යන්න වීරය අද නෑ පාර්ලිමේන්තුවේ නෑ අහන්න ප්‍රශ්න අහන්නේ වටවත් නෑ අද උත්තර දෙන්න. හැබැයි මට කියන්නකෝ මේ රට හදන වැඩපිළිවෙල අපි කරන්න මේ රට අවුරුදු 4 මාරක් තුල කාර්යාසිනිය කරන්න කොහොමද කටයුතු කරේ කියලා කියන්නකෝ මෙතන. මට තියෙන ප්‍රශ්නයන් ඒකයි මේ අවුරුදු 2015 2019 කාලේ මේ රට විනාශ කරන්න තමුන්නාන්සලා වැඩපිළිවෙල හදුවේ කොහොමද කියන්නකෝ. ඒ වැඩපිළිවෙල හදපු කට්ටිය කොහොමද රට හදන්න වැඩපිළිවෙලක් හදන්නේ? එහෙනම් මම ඔබතුමාට ඉතාම ගෞරවයෙන් විපක්ෂයට ආරාධනා කරනවා අපි ආණ්ඩුව ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැහැ. අභියෝග වලින් පැනලා යන්නේ නැහැ. අපි ජනතාවගේ තරමකින් අපේ ආණ්ඩු බලය පවත්වාගෙන යන්න අපි කටයුතු කරන්නේ නැහැ. අපි මේ හැම අභියෝගයකටම මුහුණ දීලා අද ජනතාව මුහුණ දීලා තියෙන අපහසුතා ඉතාම කඩිනමින් निराකරණය කරන්නත් සූදානමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අද තමුන්නාසලාට තියෙන පස්සේ මම මිනිත්තුවක් දෙන්න. තමුන්නාසලාට තියෙන ප්‍රශ්නේ අද ඉන්දියාව අපිත් එක්ක සුහදව කටයුතු කිරීම. මුදල් ඇමතුමා ඉන්දියාවට ගියා. සැරයක් නෙමෙයි දෙසරයක් ගියා. අපිට තෙල් ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක ඒ මූල්‍ය පහසුකම ලබා දුන්නා. ඒක 750ක් බවට පත් කරගන්න පුළුවන් වේවි කියලා අපේ විශ්වාසයක් තියෙනවා. අවුරුද්දක සහන කාලයක් තියෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1ක පහසුකමක් දීලා තියෙනවා. අවුරුදු 3ක සහන කාලයක් එක්ක අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අපිට අවශ්‍ය අනිකුත් භාණ්ඩ මේ රටට ආනයනය කිරීම සඳහා, ඒ වගේම ඩොලර් මිලියන 400ක අපේ තියෙන මූල්‍ය හුවමාරුව ඒක තව මාස 3ක කාලයකට දීර්ඝ කරලා තියෙනවා. මෙන්න මේකයි තමුන්නාන්සලාට තියෙන ප්‍රශ්නේ. එහෙනම් අපි ඊටාම වගකීමෙන් කියනවා, අපි තමුන්නාන්සලා හම්බන්තොට වරාය විකුණලා ඇමරිකානු ඩොලර් මිලියන 1200ක් අරගෙන ඒ 1200 මොනාද කරේ කියලා දන්නේ නැති වුණාට අපි මේ රටට වග කියන ආණ්ඩුවක් හැටියට මේ රටේ කිසිදු සම්පතක් මේ කිසිම ගනුදෙනුවක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැහැ කියන වගකීමෙන් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුව අමාත්‍යතුමනි. අද දින න්‍යායපත්‍රයේ කටයුතු කරගෙන යාමට වැඩිපුර කාලය අවශ්‍යද? සභාව එකඟද?
අයි.
අද දින න්‍යායපත්‍රයේ යෝජනා අංක 1 එකතු කළ අගය මත බදු සංශෝධන 50 කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයි.
කාර්ක සභාව. එකතු කළ අගේ මත බදු සංශෝධන 50 කෙටුම් පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවෙනි වගන්තිය සභාව එකඟද? තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
අලු මුරස්සනාද මන්ත්‍රමණි, තුන්වෙනි වගන්තිය එක්වන පිටුව පළවෙනි 20 පේලිය සිට 23 පේලිය දක්වා පේලි, ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කොට ඒ වෙනුවට
මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද
වන්න. තුන්වෙනි ප්‍රධාන ප්‍රඥාත්යේ පළවෙනි උපලේඛනයේ දෙවන කොටසේ ඡේදයේ 5 දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. පළවෙනි එම ඡේදයේ 31 අයිතමේ 2020 මැයි දෙවනි පිටුව දෙවනි එක්වන පේලිය පළවෙනි පේලිය ඉවත් කොට ඒ වෙනුවට 5 දැක්වෙන කොටස ආදේශ කරන්න. දෙවෙනි 31 අයිතමයට ඉක්විතිව 5 දැක්වෙන තුන්වෙනි 19 පේලිය සිට 34 පේලිය දක්වා පේලි, ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න. තුන්වන පිටුව 4 එක්වන පේලිය සිට 36 පේලිය දක්වා පේලි, ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 4 පිටුව 5 එක්වන පේලිය සිට 26 පේලිය දක්වා පේලි, ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
සංශෝධිත ආකාරයට තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
4 වගන්තිය සභාව එකඟද?
අයි.
අලුත් වගන්තිය ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
4 පිටුව 26 පේලියට ඉක්බිතිවම 5 දැක්වෙන කොටස ඇතුළත් කරන්න. වළංගු කිරීම 4/20/22 ජනවාරි මාස 1 දින හෝ එදිනට පසු ආරම්භව මේ පනත සම්බන්ධයෙන් කථානායකවරයාගේ සහතිකයේ සටහන් කරනු ලබන දිනෙන් අවසන් වන යම් කාල සීමාවක් ඇතුළත මේ පනතේ විධිවිධාන සලසා ඇති පරිදි එකතු කළ අගය මත බදු රැස් කිරීමට බලය පවරනු ලැබූ යම් තැනැත්තෙකු විසින් නිසි අධිකාරී බලය සහිතව ක්‍රියාකර ඇති ලෙස සලකනු ලැබිය යුතුය. තවද ඒ බද්ධ එකතු කිරීම සියලුම කාර්ය සඳහා වළංගු ලෙස කරනු ලැබ ඇති බවට සහ වළංගු බවට සලකනු ලැබිය යුතු අතර ඒ බද්ධ එකතු කිරීම සම්බන්ධයෙන් උද්ගත විය හැකි සියලුම සිවිල් හෝ අපරාධ නඩුවලින් එම තැනැත්තා මෙයින් හානි පූර්ණය කරනු ලැබේ. එසේ වුවද එම කාල සීමාව තුලදී මේ පනතේ විධිවිධාන සලස්වා ඇති ආකාරයට එකතු කරන ලද යම් බද්දක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් ගනු ලැබූ තීරණයක් හෝ ආඥාවක් සම්බන්ධයෙන් හෝ යම් අධිකරණයක විභාගයෙන් පවතින යම් නීති කෘතියක් සම්බන්ධයෙන් ඉහත කී විධිවිධාන බල නොපෑය යුතුය. පස්වෙනි සැකදුරු කිරීම සඳහා යම් නිශ්චිත ආතනයක් හෝ යම් තැනැත්තෙකු විසින් 20-22 ජනවාරි මාස 1 දිනයෙන් ආරම්භව මේ පනත බලාත්මක වන දිනයෙන් අවසන් වන යම් කාල සීමාවකට අදාළව මේ පනතේ දෙවනි උපවගන්තියේ දෙවනි වන උපවගන්තියට අනුකූල බද්ධ ගෙවන්න නොමැති අවස්ථාවක ඒ ආයතනය හෝ තැනැත්තා විසින් මේ පනත බලාත්මක වන දිනට පසුව එළඹන මාසයේ 20 දිනට පුරාතුව ඔහු විසින් ගෙවිය යුතු බදු මුදල ගෙවනු ලබන්නේ නම් ප්‍රධාන ප්‍රඥාප්තියේ විධිවිධාන ප්‍රකාරව ඒ නිශ්චිත ආයතනය හෝ තැනැත්තා ගෙවීම පැහැර හැර ඇති තැනැත්තකු ලෙස සලකනු නොලැබිය යුතු බවට ප්‍රකාශ කරනු ලැබේ.
අලුත් වගන්තිය සංශෝධන ආකාරයේ සභාව එකඟද?
අයි.
ප්‍රඥාපත්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමය සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යළි එක් රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන් අනුවර කීම ගරු ඇමැත්තුමා.
උණුසුම ගරු සභාපතිතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වනවර කිය යුතුය යැයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුසාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
අයි.
එකතු කළ අගේ මත බතු සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනිවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ විෂයාංක 2 අනුමත කිරීමට සභාව එකඟද?
අයි.